ओम शांति। අද 2026 අගෝස්තු මස 28 වෙනි දින උදෑසන මුරලී බාබ්දාදා මදුබන්. මුරලී සාරය සුමිහිරි දරුවනි, සංගම් යුගයේ සිට නැගීම සිදුවන අතර පසුව ස්වර්ණමය යුගයේ සිට නොකඩවාම කලාවන් බසින්නට පටන් ගන්නවා යන සූක්ෂම වූ රහස ඔබ දන්නවා. ප්‍රශ්නය, උසස් සේවය කුමක්ද? එම සේවය කළ හැක්කේ කාටද? පිළිතුර, භාරතීය දිව්‍ය ලෝකයක් බවට පත් කිරීමත්, දිලින්නන් කුමාරවරු බවට පත් කිරීමත්, අපිරිසිදු අය පාරිශුද්ධත්වයට පත් කිරීමත් තමයි උසස්ම සේවය වන්නේ. පරමාත්ම පියා හැර වෙන කිසිම කෙනෙකුට එවන් සේවයක් කළ නොහැකි. පියා එවන් වූ උසස් සේවයක් කළ නිසා තමයි දරුවන් ඔහුගේ ගෞරවය රකින්නේ. ප්‍රථමයෙන්ම ඔබ ඔහු වෙනුවෙන් සෝමනාථ නම් දේවාලයේ තනා ඔහුට වන්දනා කළා. ගීතය අවසානයේ අපි මෙතෙක් කල් බලා සිටි දිනය පැමිණ තිබේ. ඕම් ශාන්ති. සුමිහිරි වූ අධ්‍යාත්මික දරුවන් ගීතයට සවන් දුන්නා. ජීවාත්මයේ සූක්ෂම වන අතර ශරීර පෙනෙන්නට තිබෙනවා. ඉතින් ජීවාත්මය මෙම ඇස්වලින් දැකගත හැකි දෙයක් නොවේ. එය අදෘශ්‍යමානයි. එය අනිවාර්යෙන්ම තිබෙනවා. නමුත් එය ශරීරයෙන් වැසී තිබෙනවා. මේ නිසා තමයි ජීවාත්මය අදෘශ්‍යමානයයි කියවෙන්නේ. ජීවයම කියනවා මම අශාරීරිකයි. මා මෙම භෞතික ස්ථානයට පැමිණ අදෘශ්‍යමාන වෙනවා. අශාරීරික ලෝකය ජීවාත්මයන්ගේ ලෝකයයි. එහි සූක්ෂමත්වය පිළිබඳව කිසිම සඳහනක් නැහැ. උත්තරීතර පියා උත්තරීතර ජීවාත්මය පවා ඉන්නේ එම ස්ථානයේ. ඔහු උත්තරීතර උසස්ම උසස් වූ ජීවාත්මය ලෙස හඳුන්වනවා. සෑම ස්ථානයකින්ම ඔබෙහි ජීවත් වන තැනැත්තා තමයි ඒ උත්තරීතර පියා, උත්තරීතර ජීවාත්මය. පරමාත්ම පියා කියනවා ඔබ සූක්ෂම වනවා සේම මමත් සූක්ෂම ආකාරයෙන්ම මෙහි පැමිණිය යුතුයි. මා කිසිවිටක ගර්භාෂයේ නම් වූ සිරකුටිය තුළට පැමිණෙන්නේ නැහැ. මගේ නම සෑම විටම ශිවා පමණයි. මා මොහොතුරට ඇතුළු වූවායින් පසුව මගේ නම වෙනස් වන්නේ නැහැ. මෙම ජීවාත්මයේ ශරීරයේ නම වෙනස් වෙනවා. මා සෑම විටම හඳුන්වන්නේ ශිවායන් වෙනුයි. සෑම ජීවාත්මයකගේම පියායි. ඔබලාගේ ශරීරයන් තුළ ඔය ජීවාත්මයන් අදෘශ්‍යමානයි. ඔබ ඔබගේ ශරීරයේ මාර්ගයෙන් ක්‍රියාවන්නේ යෙදෙනවා. මමත් අදෘශ්‍යමානයි. මා වන ජීවාත්මය මෙම ශරීරයෙන් බැසී තිබෙන්නේ කෙසේද යන ඥානය ඔය දරුවන් දැන් ලබමින් සිටිනවා. ජීවාත්මය අදෘශ්‍යමාන වන අතර ශරීරය දෘශ්‍යමානයි. මම අශාරීරිකද වෙනවා. අදෘශ්‍යමාන පරමාත්ම පියා කතා කරන්නේ මෙම ශරීරයේ මාර්ගයෙන්. ඔබත් අදෘශ්‍යමාන වන අතර ඔබගේ ශරීරයේ මාර්ගයෙන් ඇහුම්කන් දෙනවා. බාබා පැමිණ සිටින බව ඔබ දන්නවා. දිලිඳු බවට පත්ව තිබෙන භාරතය නැවතත් ධනවතුන් බවට පත් කරවීම සඳහා පරම පියා පැමිණ සිටිනවා. ඔබගේ භාරතය දැන් දිලිඳු තත්ත්වයට පත්ව තිබෙනවා කියා ඔබ කියනවා. ඒ දැන් දිලිඳු බව හැමෝම දන්නවා. නමුත් එක්තරා කාලයක එය ධනවත්ව තිබූ බව කිසි කෙනෙක් දන්නේ නැහැ. ඔබගේ භාරතයේ බොහෝ ධනවත්ව තිබුණා යන කුල්මත් භාවයේ දරුවන් තුළ තිබෙනවා. එහි දුකක් ගැන සඳහනක් හෝ නැහැ. ස්වර්ණමය යුගයේ වෙන කිසිම ආගමක් තිබුණේ නැහැ. එහි තිබුණේ එකම දේවි දේවතා ධර්මයේ පමණක් බව කිසිම කෙනෙක් දන්නේ නැහැ. ලෝකයේ ඉතිහාසය හා භූගෝලය ගැන කිසිම කෙනෙක් දන්නේ නැහැ. ඔබගේ භාරතය බොහෝ ධනවත්ව තිබූ බවත්, එය දැන් ඉතාමත් දිලිඳු තත්ත්වයට පත්ව තිබෙන බවත් ඔබට දැන් වැටහෙනවා. පරමාත්ම පියා දැන් නැවතත් ඔබව ධනවත් කිරීම සඳහා පැමිණ සිටිනවා. භාරතය දේවතාවන්ගේ රාජ්‍ය ලෙස තිබෙන කල එය බොහෝ ධනවත් රාජ්‍යයක් වූවා. එම රාජ්‍යයට සිදු වූයේ කුමක්ද කිසිම කෙනෙක් මෙය දන්නේ නැහැ. ඍෂීන් හා මුනීන් පවා කියනවා අප මෙම නිර්මාණය හෝ නිර්මාණකරු ගැන කිසිම දෙයක් දන්නේ නැහැයි කියා. පියා කියනවා සන්නම යුගයේ දේවතාවන්ට නිර්මාණය හෝ නිර්මාණකරු ගැන කිසිම දැනුමක් තිබුණේ නැහැ. ඔවුන් මුල මැද හෝ අග පිළිබඳව කිසිවක් දන්නේ නැහැ. ඔවුන් නිනිමඟ දිගේ පහළට බැසගෙන විත් අපායේ අගාධයට වැටෙනවා යන ඥානය ඔවුන් තුළ තිබුණා නම් ඔවුන් තවදුරටත් එම රාජ්‍යයේ සතුට අත්විඳින්නේ නැහැ. ඔවුන් සන්තාපයට පත්වනු ඇත. තමෝ ප්‍රධාන තත්වයෙන් සතෝ ප්‍රධාන තත්වයට පත්වන්නේ කෙසේද යන්න පිළිබඳව දැන් ඔබ සැලකිලිමත් වී තිබෙනවා. ජීවාත්මයන් වන අප ඒ අසාරීරික ලෝකයේ වැසියන්ව සිට පසුව සතුටේ දේශේ වෙත පැමිණියේ කෙසේද යන ඥානයත් ඔබ තුළ තිබෙනවා. අපි දැන් සිටින්නේ ඉහළ යන තත්වයේ. මෙය තමයි උපත් 84 ඉනිමඟ. ඒ අතරතුර සිදුවන්නේ මොනවාද යන්නත් ඔබ දන්නවා. සෑම කෙනෙක්ම සන්නමේ යුගයට යන්නේ නැහැ. නාටකයට අනුව සෑම නළුවෙක්ම අනුපිළිවෙලක් ඇතිව පැමිණ තමාට නියමිත කොටස අවශ්‍ය වේලාවට රඟ දක්වනවා. දුප්පතුන්ගේ ස්වාමියා කවුද යන්න දැන් ඔය දරුවන් දන්නවා. ලෝකයා මේ ගැන දන්නේ නැහැ. අවසානයේ අපි බලා සිටි දිනය පැමිණ තිබෙන බව ඔබ ගීතේනුත් ඇහුම්කන් දුන්නා. ඒ සෑම දෙයක්ම භක්තියයි. පරමාත්ම දෙවියන් පැමිණ ඔබ භක්ති මාර්ගයේ නිදහස් කරගෙන විමුක්තිය වෙත රැගෙන යන්නේ කවදාද යන්නත් දැන් ඔබට වැටහෙනවා. රාමාගේ රාජ්‍ය කියන්නේ මොකද්ද? රාවණගේ රාජ්‍ය කියන්නේ මොකද්ද කියන එක කිසිම මිනිසෙක් දන්නේ නැහැ. ඔය දරුවන්ට දැන් තේරෙනවා බාබා නැවත වතාවක් මෙම ශරීරය තුළට පැමිණ සිටිනවා කියා. මිනිස්සු ශිවාගේ උපන්දිනය සමරනවා. එම නිසා ශිවා අනිවාර්යෙන්ම මෙහි පැමිණිය යුතුයි. ඔහු තමා ක්‍රිෂ්ණාගේ ශරීරය තුළට ඇතුල් වෙනවා කියා කියන්නේ නැහැ. පියා කියනවා ක්‍රිෂ්ණා ජීවය උපත් 84ක් ගෙන තිබෙනවා. අංක 1 වූ කෙනා දැන් අවසානයේ සිටින අතර ඔබටත් ඒම අදාළ වෙනවා. මා සාමාන්‍ය ශරීරයකට ඇතුළු වෙනවා. මා පැමිණ ඔබ උපත් 84ක් අත්විඳින්නේ කෙසේදැයි ඔබට කියනවා. මේ කාලයේදී මිනිස්සු ස්වර්ණමය යුගය බොහෝ ඈතට කර තිබෙන නිසා ඒ දෙවි දේවතා ධර්මයට තමන් අයිති වනවා කියා එක අයෙක්වත් සලකන්නේ නැහැ. මෙම චක්‍රයේ අවුරුදු 100,000 ගණනක් තිබෙනවා කියා ඔවුන් සඳහන් කර තිබෙනවා. ඇත්තෙන්ම නාටකයේ ඉතිහාසය ඉතාමත් කෙටි. සමහර ආගම්වල අවුරුදු 500ක ඉතිහාසයක් ඇති අතර අනෙක් ඒවාට අවුරුදු 2500ක ඉතිහාසයක් තිබෙනවා. ඔබගේ ඉතිහාසයේ අවුරුදු 5000ක් වනවා. දෙවි දේවතා ධර්මයට අයත් අය දෙව්ලොවට යනවා. එහෙත් අනෙක් ආගම්වල අය එන්නේ ඉන්පසුයි. දෙවි දේවතා ධර්මයට අයත් අය වෙනස් ආගම්වලට මාරු වී තිබෙනවා. නාටකයට අනුව ඔවුන් නැවතත් ඒ ආකාරයෙන්ම තමන්ගේම ආගමට නැවත මාරුවනු ඇත. ඔබ ලෝකයේ පාලකයන්ව සිටි බව පියා ඔබට විස්තර කරනවා. දෙව්ලොව ස්ථාපිත කරන එකම කෙනා බාබා බව දැන් ඔබට වැටහෙනවා. එසේනම් ඇයි අප දෙව්ලොව වාසීන් ලෙසින් නොසිටින්නේ? අපි අනිවාර්යෙන්ම පියාගෙන් අපගේ උරුමය ලබා ගන්නෙමු. ඔවුන් මෙසේ කීමෙන් ඔප්පුවන්නේ ඔවුන් මෙම ආගමට අයිති බවයි. මේට අයත් නොවන අය මෙහි නොහෙනු ඇත. ඔවුන් කියාවේ අපගේ නොවන ආගමකට අප යා යුත්තේ ඇයි? ඒ ස්වර්ණමය යුගය නම් වූ නවලෝකයේ ඔබ විශාල සතුටකින් දේවතාවන් සිටි බව දැන් දරුවන්ට වැටෙනවා. එහි රත්රන් වලින් සෑදී මාලිගා තිබුණා. සෝමනාථ කෝවිලෙහි බොහෝ රත්තරන් තිබුණා. එවන් වූ තවත් කෝවිලක් නැහැ. එහි බොහෝ දියමන්ති හා මිනිමුතු තිබුණා. බෞද්ධ ආගමිකයින්ට දියමන්ති හෝ මිනිමුතු වලින් සැදි මාලිගා නැහැ. දරුවන්ට එසේ බොහෝ උසස් තත්ත්වයට පත් කළ පරමාත්ම පියාට ඔබ ගෞරව කරනවා. යම් කිසි හොඳ දෙයක් කළ කෙනෙකුට තමයි ගෞරව කරන්නේ. ඔබට දැන් තේරෙනවා ඒ පරිශුද්ධ කරු වනපියා තමයි සෑම දෙයකින්ම හොඳම දේ කරන්නේ කියා. ජීවවන ඔබ කියනවා අසීමිත වූ පියා පැමිණ උසස් වූ සේවය කරනවා කියා. ඔහු අපට දුගීන්ගෙන් රජවරු බවට පත් කරවනවා. භාරතය දිව්‍ය ලෝකයක් බවට පත් කරවන තැනැත්තාට වෙන කවුරුත් ගෞරව කරන්නේ නැහැ. ඔබ දන්නවා කොල්ලකෑමට ලක්වුණු සෝමනාථ කෝවිල තමයි උසස්ම උසස් කෝවිල බව. ලක්ෂ්මී හා නාරායන වෙනුවෙන් තැනුණු කෝවිල් කිසිම කෙනෙක් විසින් කොල්ලකාගෙන නැහැ. සෝමනාථ කෝවිල කොල්ලකා ගත්තා. භක්ති මාර්ගයේදී ඔවුන් බොහෝ ධනවත් වූවා. රජවරුන් සිටින්නේත් අනු පිළිවෙලක් ඇතිවයි. පහත් තත්ත්වයක් තිබෙන අය උසස් තත්ත්වයක් තිබෙන අයට කරු කරනවා. ඔවුන් අධිකරණයේ අසුන් ගන්නේත් අනු පිළිවෙලක් ඇතිවයි. බාබාට හොඳ අත්දැකීම් තිබෙනවා. මෙහි තිබෙන අධිකරණ අපිරිසිදු රජවරුන්ගේ ඒවායි. පිරිසිදු රජවරුන්ගේ අධිකරණ කුමන ආකාරයෙන් ඇතිද? ඔවුන් බොහෝ ධනවත් නිසා ඔවුන්ගේ නිවෙස්ත ඉතාමත් අලංකාර ලෙස තිබෙනවා. බාබා ඔබට උගන්වන බවත් ස්වර්ණම යුගයේ ස්ථාපිත කිරීම කරන බවත් ඔබ දැන් දන්නවා. අප අධිරාජ්‍යන් හා අධිරාජිනියන් බවට පත්වී පසුව නැවතත් වැටෙනවා. පසුව ශිව බාබාගේ පළමු වනම භක්තිවන්තයන් වන්නේ අපි. අපව ලෝකපාලකයන් බවට පත් කළ ඔහුට අපි වන්දනා කරන්න පටන් ගන්නු. ඔහු අපව බොහෝ ධනවත් කරවනවා. භාරතයේ දැන් බොහෝ දුප්පත්. මුලදී ඒ තරම් දුප්පත් තත්ත්වයක තිබුණේ නැහැ. මිනිසුන් ඉතාම සතුටින් ජීවත් වූවා. ඒ කාලේ රුපියල් 500 මිලදී ගත් ඉඩමක් දැන් රුපියල් 5000කටවත් ගන්න බැහැ. එහි ඉඩමක වටිනාකමක් නැහැ. මන්ද සෑම කෙනෙක්ටම තමන්ට අවශ්‍ය තරම් ගත හැකි නිසායි. සෑම තැනකම බොහෝ තේපල ඉතිරි වී තිබෙනවා. ඔබගේ මාලිගා තිබෙන්නේ ඒ සුන්දර නදී අසලයි. එහි මිනිසුන් ඉන්නේ ඉතාමත් ටිකයි. සෝභා දහම ඔබට සේවය කරන අතර ඒ ඉතාමත් ලස්සන මල් හා රසවත් පළතුරු තිබෙනවා. ඔබ දැන් බොහෝ උත්සාහ කරනවා. කොහොම නමුත් ඉඩෝර කාලයට ඔබට ඇති තරම් කෑමත් නැහැ. මේ ගීතය ඇසෙන විට ඔබට හිරිගඩු පිපිය යුතුයි. පියාව හඳුන්වා දුන්නේ දිලිඳු භවේශ ස්වාමියා ලෙසයි. ඔබට දැන් මෙහි අර්ථය වැටහෙනවා. ඔහු ධනවත් කරන්නේ කාවද? අනිවාර්යෙන්ම මෙහි එන අය තමයි ඔහු ධනවත් කරන්නේ. පාරිශුද්ධ භාවයෙන් අපිරිසිදු වීම සඳහා අවුරුදු 5000 ගොස් තිබෙන බව ජීවයන් වන ඔබ දැන් දන්නවා. බාබා දැන් එක් ක්ෂණයකින් ඔබව අපිරිසිදු භාවයෙන් පාරිශුද්ධත්වයට පත් කරවනවා. ඔහු ඔබ උසස් අය බවට පත් කරවනවා. එක් ක්ෂණයකින් ඔබ ජීවන මුක්තිය ලබනවා. ඔබ කියනවා බාබා මම ඔබට අයිති වෙනවා. පියා කියනවා දරුවනි ඔබ තමයි ලෝකපාලකයන්. පුතෙක් ඔහු ඉපදුන අවස්ථාවේ සිට උරුමකාරයෙක් වෙනවා. එවිට ඔවුන් තුළ විශාල සතුටක් ඇති වෙනවා. නමුත් ඉපදුනේ දුවෙක් කියා දැනගත් විටම ඔවුන්ගේ මුහුණු මැලවෙනවා. මෙහිදී ජීවාත්ම වන ඔබ සියලු දෙනා පුතුන්. ඔබ ස්වර්ණම යුගයේ වරහන් ඇතුළ තියෙන දිව්‍ය ලෝකයේ පාලකයන් බවට පත් වෙනවා. මීට අවුරුදු 5000කට ප්‍රථම ඔබ තමයි දිව්‍ය ලෝකයේ පාලකයන් ලෙස සිටියේ. එම තත්ත්වයට ඔබව පත් කළේ බාබායි. මිනිස්සු ශිවාගේ උපන්දිනය සමරනෝ. නමුත් ඔහු පැමිණියේ කවදාද කියා ඔවුන් දන්නේ නැහැ. ලක්ෂ්මී හා නාරායනගේ රාජ්‍ය තිබුණේ කවදාද කියාවත් ඔවුන් දන්නේ නැහැ. කෙසේ වෙතත් භාරතයේ ජනගහනය තමයි වැඩිම විය යුත්තේ. විශාලතම දේශය විය යුත්තේ භාරතයයි. මෙහි කාලපරාශය අවුරුදු 100,000 ගණනක් වූවා නම් විශාල භූමි ප්‍රදේශයක්ද අවශ්‍ය වෙනවා. මුළු ලෝකයේම භූමි ප්‍රදේශයන් ගත්තත් ඊට ප්‍රමාණවත් නොවේවි. අවුරුදු 100,000 ගණනකින් බොහෝ මිනිසුන් උපදිනවා. මෙහි ගණන් කිරීමටවත් නොහැකි තරම් මිනිසු හිඳීවි. දැන් එතරම් නැහැ. පියා මෙහි අසුන්ගෙන ඔබට මේ සියලු දේ විස්තර කරනවා. මිනිස්සු මේවාට ඇහුම්කන් දෙන විට ඔවුන් අපි මේවා අසා තිබෙනවා කියයි. නැතිනම් ආගමික ග්‍රන්ථවල මේවා තියෙනවා. තිබෙන බවත් ඒවා ලස්සන දේවල් බවත් කියයි. දරුවන්ගේ බුද්ධිය තුළ දැන් මේ සියලුම ඥානීය තිබෙනවා. මොහු දැන් උපත් ගණනාවක අවසන්ම උපත වෙත පැමිණ සිටින අපිරිසිදු ජීවයක්. සතෝ ප්‍රධාන තත්වයේ සිටි තැනැත්තා දැන් තමෝ ප්‍රධාන තත්වයට පත්ව සිටින අතර ඔහු දැන් නැවතත් සතෝ ප්‍රධාන තත්වයට පත්විය යුතුමයි. ජීවවන ඔබට දැන් මේවා උගන්වා තිබෙනවා. ජීවාත්මය ශරීරයේ මාර්ගයෙන් ඇහුම්කන් දෙනවා. එවිට ජීවාත්මය ශරීරයේ මගින් ඇහුම්කන් දෙන නිසා එය පැත්තකට වෙනවා. සත්‍ය වශයෙන්ම ජීවයන් වන අප 84ක් ගෙන තිබෙනවා. අප අනිවාර්යෙන්ම දෙමාපියන් 84 දෙනෙක් ලබාගෙන තිබෙනවා. මෙහි සංගණනයක් තිබෙනවා. ඊට වඩා අඩු උපසංඛ්‍යාවක් ගන්න අය සිටිනවා යන්න දැන් ඔබගේ බුද්ධිය තුළට ඇතුළු වී තිබෙනවා. ඔවුන් ආගමික ග්‍රන්ථවල ලියා තිබෙන්නේ මොනවාද යන්න පියා මෙහිදී ඔබට විස්තර කරනවා. අඩුම තරමින් ඔවුන් ඔබ වෙනුවෙන් ඔබ උපත් 8.4 ගන්නවා යන්න කියා තිබෙනවා. මට ඔවුන් කියන්නේ මම ගණන් කළ නොහැකි අනන්ත වූ උපත් මිලියන සංඛ්‍යාවක් ගන්නා බවයි. මම සෑම දෙයක්ම ඉන්නවා සෑම දෙයකම ඉන්නවා කියත් නැතිනම් ඔවුන් බලන සෑම තැනකම දකින්නේ ක්‍රිෂ්ණා පමණයි කියත් ඔවුන් කියනවා. මදුරාවේ හා චන්ද්‍රාවනයේ ක්‍රිෂ්ණා සෑම තැනකම සිටිනවා කියා ඔවුන් කියනවා. රාදේව විශ්වාස කරන අය බලන තැන ඔවුන් දකින්නේ රාදේවයි. ඔවුන් කියනවා අපි රාදේශ්වාමීන් කියලා. ක්‍රිෂ්ණා ස්වාමීන් කියන්නේ වෙනත් කට්ටියක්. ඔවුන් රාදේව විශ්වාස කරනවා. ඔවුන් කොහේ බැලුවත් දකින්නේ රාදේවයි. ඔබ රාදේ, මම රාදේ, පියා දැන් විස්තර කරනවා. ඇත්ත වශයෙන්ම මම දිලින්දන්ගේ ස්වාමියයි. භාරතයේ තමයි සියලුම දෙනාගෙන් ධනවත්ම වූයේ. ඒ දැන් සැමට වඩා දුප්පත් තත්ත්වයකට පත්ව තිබෙන නිසා තමයි මම භාරතයට අනිවාර්යෙන්ම පැමිණිය යුතු වන්නේ. මෙම නාටකය නොනවත්වාම ඒ අහිරින්ම සිදුවන දෙයක්. එහි පුංචි හෝ වෙනසක් තිබිය නොහැකි. මෙය ඉතාමත් විශාල නාටකයක්. පටිගත වී තිබෙන නාටකය ඒ අහිරින්ම නැවතත් විකාශනය වෙනවා. නාටකය ගැන ඔබ දැනගත යුතුමයි. නාට්‍ය කියන්නේ නාට්‍යයක්. දැනික් නාට්‍ය සීමිත ඒවා වන අතර මෙයා සීමිත වූ නාට්‍යයක්. කිසිම කෙනෙක් එහි මුල මැද හෝ අග ගැන දන්නේ නැහැ. ඔවුන් විශ්වාස කරන්නේ ක්‍රිෂ්ණා නොව අසාරීරික පියා තමයි. දිලිඳු භවයේ ස්වාමියා කියලා. ක්‍රිෂ්ණා සන්නිම යුගයේ ධනවත් කුමරෙක් බවට පත්වෙනවා. පරමාත්ම දෙවියන්ට ඔහුටම කියා ශරීරයක් නැහැ. ඔහු පැමිණ දරුවන් වන ඔබව ධනවත් බවට පත් කරවනවා. ඔහු ඔබට රාජයෝගා උගන්වනවා. මිනිසුන් ඉගෙනගෙන නීතිඥයන් බවට පත්වෙනවා. එමගින් ආදායමක් උපයා ගන්නවා. පරමාත්ම පියා දැන් ඔබට උගන්වනවා. සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයේ සිට ඔබ අනාගතයේදී නාරායන බවට පත්වෙනවා. ඔබත් උපත් ගන්නවා. දිවි ලෝකය මුහුදෙන් මතු වෙනවා කියා දෙයක් නැහැ. ක්‍රිෂ්ණත් උපත්ගත්තා. කාන්ස්ලාගේ වරහන් ඇතුළෙ යක්ෂයින් වැනි දේශයක් ඒ කාලයේ ඇත්තේ නැහැ. ක්‍රිෂ්ණාගේ නම බොහෝ ප්‍රශංසනීයයි. ඔහුගේ පියාගේ නමෙහි කිසිම සඳහනක් නැහැ. ඔහුගේ පියා කොහේද ඉන්නේ? ක්‍රිෂ්ණා අනිවාර්යෙන්ම රජුගේ පුතෙක් විය යුතුයි. ඔහු උසස්ම රජෙකුට දාව උපදී. කොහොම නමුත් ඒ රජුරුවන් බොහෝ අපිරිසිදු හේයින් මා ඔහුගේ නමෙහි එතරම් සඳහනක් නැහැ. ක්‍රිෂ්ණා පැමිණෙන විට එහි අපිරිසිදු මිනිසුන් කිහිප දෙනෙක් ඉන්නවා. ඔවුන් වරහන් ඇතුළේ ඒ අපිරිසිදු මිනිස්සු සම්පූර්ණයෙන්ම අවසන් වූ කල ඔහු සිහසුන මත ඉඳගන්නවා. ඔහු තම රාජ්‍ය හිමි කරගත් ගන්නා අතර එවිට ඔහුගේ වංශය ඇරඹෙනවා. වංශය ඇරඹෙන්නේ ලක්ෂ්මී හා නාරායන්ගෙන්. ඔබ සම්පූර්ණයෙන්ම ගිණුම ලියනවා. මොහුගේ රාජ්‍ය මෙපමණ කාලයක් තුළ පැවතෙනවා. මෙමගින් මෙම චක්‍රයේ කාල පරිච්ඡේදය මීට වඩා දිග විය නොහැකි බව මිනිසුන්ට තේරුම් ගත හැකි. අවුරුදු 5000ක සම්පූර්ණ ගිණුමක් තිබෙනවා. අච්චා. සුමිහිරි ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමුවන දරුවන්ට ඔබගේ මව, පියා, බාප්, දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර. ආධ්‍යාත්මික දරුවන්ගෙන් ආධ්‍යාත්මික පියාට නමස්කාර. ධාරණේ සඳහා සාරාංශය අංක 1. ඔබ බුද්ධිය තුළ නිර්මාණේ හා නිර්මාණකරු තබාගෙන සිටින අතරම සතෝ ප්‍රධාන බවට පත්වීමට උත්සාහ කරන්න. ඔබ අනිවාර්යෙන්ම සතෝ ප්‍රධාන විය යුතුය යන්න ගැන පමණක් සැලකිලිමත් වන්න. අංක 2. මේ අසීමිත වූ නාටකය බුද්ධිය තුළ තබාගෙන අපිරිමිත වූ සතුට අත්විඳින්න. පියා හා සමාන වූ ගෞරවයක් ලබා ගැනීමට නම් සේවය කර අපිරිසිදු අයව පිරිසිදු කරන්න. වරදානේ, ඔබට සියලු අයිතීන් නැති බව අවධානයේ තබා ගැනීමෙන් ඔබ ලැබීම් වල ප්‍රතිරුවක් වී සියලු බල අත්විඳිත්වා. විස්තරය, ඔබගේ බුද්ධිය නිරන්තරයෙන් ඒකායන පියාට සම්බන්ධ වී ඇත්නම් ඔබට අයිතියක් ලෙස සියලු බලයන්ගේ උරුමය හිමිවේ. තමන්ට අයිතියක් ඇති බව සලකා සෑම ක්‍රියාවක්ම සිදු කරන අයට කිසිවක් කීමට හෝ කිසිවක් ඉල්ලීමට අවශ්‍ය වන්නේ නැත. සියලු අයිතීන් තිබීමේ අවධානය ඔබට සියලු බල ලැබීමේ අත්දැකීම අත්කර දෙයි. එබැවින් සියලුම බල ඔබගේ ජන්ම උරුමය බවට කුල්මත් බව ඇති කර ගන්න. සියලු බල ඇති අයෙකු ලෙස ගමන් කරන්න. එවිට සියලු යැපීම් අවසන් වී. පාඨය, තමන්ව පිවිතුරු කර ගැනීමත් සමගම පදාර්ථද පිවිතුරු කිරීම යනු බැඳීම් වලින් සම්පූර්ණයෙන් නිදහස් වීමයි. අව්‍යක්ත සංඥාව මේ මාසේ තේමාව අපවිත්‍රතාවයේ බීජය අවසන් කර සම්පූර්ණයෙන් පිරිසිදු වරහන් ඇතුළේ පවිත්‍ර වන්න. අදට නියමිත කරුණ, ඔබගේ පාරිශුද්ධත්වයේ විනය ශක්තිමත් නම් ඔබට බැඳීම්, ඊර්ෂ්‍යාව සහ කෝපයෙන් නිදහස් විය හැක. කිසිම නොරිස්මක්ද තබා නොගන්න. කිසිම ප්‍රතිඵලයකට බැඳීමක් තබා නොගන්න. යම් දෙයක් අනිවාර්යෙන්ම සිදුවිය යුතු බව යම් කෙනෙක් ආත්මාර්ථකාමීව හෝ ඊර්ෂ්‍යාවෙන් කතා කර ඔහුගේ ආශාව ඉටු නොවන්නේ නම් කෝපය ඇති වෙයි. එබැවින් ඔබගේ පාරිශුද්ධත්වයේ කුළුණ ශක්තිමත් කර ගන්න. එවිට ඔබගේ කුළුණ ප්‍රදීපාගාරයක් මෙන් ක්‍රියා කරයි. ඕම් ශාන්ති.